ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 14ක් කාලයක්
ලැබෙනවා. 17ක්. 14ක්. ස්තුතියි මුලසුනේ නියෝජකාරක සභාපතිතුමියනි. මම දකිනවා 1985-91 භීෂණ සමය කියන්නේ වළක්වා ගන්න තිබුණු, නමුත් මෝඩ උද්දච්ච සහ බලලෝභී දේශපාලනය විසින් කරපු විනාශයක් හැටියට මම දකිනවා. මානව සංහතියේ අඛණ්ඩ පැවැත්ම තීරණය වෙන්නේ අතීතයේ අපි ඉගෙනගත්ත පාඩම් වලින් මිහිමත නැවත ඇති නොවිය යුතු ඛේදවාචක ගැන සිදු කරන මේ විවාදයේ කතාවක් පැවැත්වීම මම හිතනවා අසූ නමයදී ජනපේ භීෂණයෙන් ජීවිතය මරණයෙන් බේරිලා අතිරික් ජීවිත කාලයක් ගෙවන මට ලැබුණු දෛවෝපගත අවස්ථාවක් හැටියට මම දකිනවා. ඒබ්‍රහීම් ලින්කන් කියනවා යම් අරගලයක් මල්පැල ගැන්වීමට තිබෙන හැකියාව ස්වල්ප නිසාම සාධාරණයයි විශ්වාස කරන අරමුණක් වෙනුවෙන් සහය දැක්වීමෙන් වැළකී නොසිටිය යුතුයි කියලා. මම මේ කතා කරන්නේ කිසිවෙක් ජයග්‍රහණය නොලැබපු පරාජය, දුක, වේදනාව, පසුතැවීම, ආබාධිතයෝ ඉදිරි කරපු තවමත් සුව නොවුණු ඛේදවාචකයක් ගැන. 1985-91 ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ල ශ්‍රී ලංකා රාජ්‍ය පාලනයට ආපු සෑම පාලකයාම, සෑම ජනාධිපතිවරයාම, සෑම අගමැතිවරයාම හිතේ කහටක් නැතුව ඒ වෙච්ච අපරාධය, එහෙම නැත්නම් තමන්ගේ පක්ෂවලට වෙච්ච අපරාධය අමතක කරලා දාපු අතීතයක් තියෙනවා. 92 ඉඳලා 24 දක්වා කිසිම නායකයෙක් 87-89 මේ කර තියාගෙන ගියේ නැහැ. 91 දී ජනාධිපති ආර් ප්‍රේමදාස තරුණ අසහන කොමිසම දාලා දෙවන කැරැල්ලට හේතු හොයලා නැවත අරගලයක් සංහාරයක් උතුරේත් දකුණේත් ඇති නොවන්නට තත්වයක් හදන්න උත්සාහ කළා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද රාජ්‍ය සේවයේ හුඟක් ඉන්න අය මොකද විභාග ක්‍රමයකින් රැකියාවල් වලට එන්න අවස්ථාව ලැබුණේ. 92 ඉඳලා ඩීබී විජේතුංග ජනාධිපතිතුමා ජනතා විමුක්ති පෙරමුණට රට තුළ දේශපාලනය කරන්න කිසිම බාධාවක් කරේ නැහැ. ඒ නිසා තමයි 93 ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ ජනිත් විපුලගුණට හම්බන්තොටින් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණේ. ඊළඟට 1994 දී බලයට ආපු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ආණ්ඩු කරා. විජේ කුමාරතුංග මරපු ලයනල් රණසිංහගේ ජවිපේ නායකයොත් එක්ක තමයි එතුමා පරිවාස ආණ්ඩුව හැදුවේ. 2024 දී අවුරුදු දෙකක එජාපා ආණ්ඩුව පෙරලන්න කටයුතු කරා ඔබලාට මතක ඇති කියලා මම හිතනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විසින් 1990 දී පාවා දුන්නු ද්‍රෝහියා හැටියට සලකවපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක 2005 දී ආණ්ඩුව පිහිටෙව්වා. 2010 දී එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා සරත් ෆොන්සේකා වෙනුවෙන් එකම වේදිකාවකට නැංගා අර තරහ කොන්තර මතක තියාගෙන හිටියා නම් ඒක වෙන්නේ නැහැ. 2015 දී යහපාලනය වෙනුවෙන් මෛත්‍රී යුගයක් ගේන්න එජාපයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ වේදිකා හැදුවා මතක ඇති. 2018 දින 52 දී විජිත හේරත් එමෙතුමාට මතක ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව රකින්න අපිටත් කලින් කතානායකතුමාට විශ්වාස භංගයක් අරගෙන ගියලා අරන් ගියපු අතීතයක් තිබුණා. ඒ වගේම දවස් 52 ඇතුලේ මලික් සමරවික්‍රම එවකට හිටපු එමෙතුමත් එක්ක මේ කණ්ඩායම කටයුතු කරපු හැටි මතක ඇති කියලා මම හිතනවා. එනිසා ඒ අයම තමයි නැවත වතාවක් මාලිමාව රජය ගේන්නට මේ රජයට එකතු වෙලා මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අද එකතු වෙලා මේ ආණ්ඩුව කරන්නේ. එනිසා 2024 දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා ඒ වගේම 2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බුදුමාලාට මතක ඇති ජනතා විමුක්ති පෙරමුණ බලයට ගේන්න වක්‍රව සහයෝගය දුන්නා කියන එකත් අමතක කරන්න එපා කියන එක මම කියනවා. ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි, 90 ඉඳලා 2024 දක්වා රාජ්‍ය පාලකයෝ 85 ඉඳන් 91 දක්වා තිබුණු ඒ භීෂණ යුගය අමතක කරලා දාලා රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරා කියන එක කීවේ මම ඒ නිසයි. ඔබට මතක ඇති මාත් එක්ක ගමගෙදර දිසානායක නියෝජ්‍ය ඇමතිතුමා භීෂණේ ගැන පැටලිල්ලක් ඇති වෙලා සතියකට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අල් ජසීරා එකත් එක්ක සාකච්ඡාවක පැටලුණා. ඇත්තටම පෙරටුගාමි පක්ෂය ආණ්ඩුව මේ උගුලේ ඇටෙව්වා කියලා තමයි මම නම් කියන්නේ. ආණ්ඩුව ඒ වලේ වැටුණා. අද 87 ඒ වගේම 91 ගැන කිසිම දෙයක් නොදන්න පරම්පරාවක් ලෝකයක් මේ භීෂණේ ගැන කතා කරනවා, පෝස්ට් දානවා, අපි දකිනවා. මේ බටලන්ද වාර්තාවේ තියෙනවා එක තැනක කඩාකප්පල් කාරීන්ගේ නෙල්ල වූ තර්ජනය කාර්යක්ෂමව මර්ධනය කිරීමට හැකියුනේ ඒ ඒ ප්‍රදේශවල කඩාකප්පල් කාරී මර්ධන ඒකකවල තිබුණු නිසා බව එකේ සඳහන් වෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? ලංකාව පුරා තිබුණු රැඳවුම් මධ්‍යස්ථාන පොලිස් හමුදා ඒකක නොතිබුණා නම් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙන බවත් ජන ජීවිතය යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යන්නට බැරි වෙන බවත්. ගරු මුලසුනේ සිටින නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, ජනතා විමුක්ති පෙරමුණ විසින් 6661ක් ඝාතනය කරා. මම ඒකෙන් කොටසක් සභාගත කරා. මම දන්නේ නැහැ කථානායකතුමාට ඒක කොයි විදිහට දැනුණද කියලා. මේ අමන දේශපාලන බලපොරොය නිසා වලක්වා ගන්නට බැරි වුණු අවස්ථාව මලමිනි 41813ක් මතින් ගොඩනැගුණු ඛේදවාචකයක් ගැන මුලින්ම කියන්න ඕනි. 1987 ඉඳලා 90 භීෂණයේදී පුද්ගලයන් 67652ක් මැරුණා කියලා වාර්තා තියෙනවා. මම දිගටම හොයලා බලනකොට හැබැයි ඒවට සාක්ෂි ඒ 67000ම ගැන සාක්ෂි හොයාගන්න බැරි වුණා. මේ 67000 වුණ හැටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාත් හිටපු ඇමති වාසුදේව නානායක්කාර මැතිතුමත් දන්නවා. ඒ ගැන ඒ අයගෙන් අහලා බලාගන්න කියලා කියනවා. මොකද කාලයේ මදි නිසා ඒ සවිස්තරව කියන්න මදි නිසා. වසර 35ක් පුරා හැංගිලා තිබුණු ලිපිලේඛන රැසක් මම අද සභාගත කරනවා. භීෂණ සමයේ ඝාතනය වෙච්ච මේ සභාවේ නියෝජනයක් නැති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වෙනුවෙන් මට යුතුකමක් තියෙනවා. ඒ වගේම තමයි සමග ජනබල වියගේ සමගත් එක්සත් ජාතික පක්ෂයේ සමගත් හවුල්කාර නොවන පක්ෂවල අය මට කතා කරලා කිව්වා ඒ අයගේ ඥාතීන්ට වෙච්ච දේ ගැනත් කියන්න කියලා. ඒ නිසා මම අද ලයිස්තු කීපයක් සභාගත කරනවා. ඒකෙදි වටකල නියෝජ්‍ය ඇමැතිතුමා කිව්වා නව සමාජ පක්ෂයේ ගැටුම් වලට සම්බන්ධ නැහැ කිව්වා. ඔව්, නව සමාජ පක්ෂයේ ගැටුම් වලට ආවේ නැහැ. ඒකට වික්‍රමබාහු මහත්තයාවත් වාසුදේව නානායක්කාර මහත්තයාවත් සම්බන්ධ වුණේ නැහැ. හැබැයි එයාලගේ දුසීම් දෙකක් ඝාතනය වුණා. මම ඒ ලයිස්තුව මෙතන සභාගත කරනවා. වික්‍රමබාහු මහත්මයාට දෙවතාවක් වෙඩි තිබ්බා. ලයිස්තුව දෙක ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 43 දෙනෙක් ඝාතනය වෙනවා. ලයිස්තුව තුන සම සමාජ පක්ෂයේ 22ක්, ඊළඟට මහජන පක්ෂයේ 141ක්, ස්වාධීන ශිෂ්‍ය සංගමේ 4ක්, සමාජවාදී සමානතා පක්ෂයේ සහ අනිකුත් වාමාංශිකයන් ජනතා සංගමයේ ඇතුළත 24 දෙනෙක් ඝාතනය වෙනවා. ඒ වගේම ඝාතනය වූ වික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයකගේ ලේඛනයක් සභාගත කරනවා. මියගිය අයගේ නම් විතරක් නෙවෙයි, බෝම්බ එල්ල කරපු තැන්ගෙනත් අපේ මන්ත්‍රීවරු විවිධ අවස්ථාවල ඒවා සභාගත කරනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ ඝාතනය වෙච්ච 420න් 171ක මගේ ආසනයේ ඝාතනය වෙච්ච 98න් 83 දෙනෙකුගේ නමුත් මම මේ සභාවට අද සභාගත කරනවා. මෙහෙම ඝාතනය වෙන්නට මේ දෙපාර්ශවයම කරපු වරද්ද මොකද්ද කියන එක අද අපි මැද ඉඳලා හිතන්න ඕනේ. එහෙම නැත්නම් එහා පැත්ත ඉඳලා මෙහා පැත්තට ගල් ගහන්නත් මේ පැත්ත ඉඳලා එහා පැත්තට ගල් ගැහිම තුල මේ තත්වය අපිට විසඳා ගන්න පුළුවන් වෙනවද කියන එක පිළිබඳව අපි මැද හිඳලා බලන්න ඕනේ. අපි නැවත වතාවක් මෙවැනි දෙයක් නොවන්නට අවශ්‍ය දේවල් තමයි මම හිතනවා කරන්නට ඕනේ කියලා. ඇත්තටම මේ මා කියපු අය ඝාතනය වෙන්නට එකම හේතුව වුණේ ඉන්දියන් රජය සමග කටයුතු කිරීම, එහෙම නැත්නම් පළාත් සභා ක්‍රමයේ විශ්වාස කිරීම, බලයේ බෙදීම විශ්වාස කිරීම, එහෙම නැත්නම් බලයේ හිටපු එක්සත් ජාතික පත්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවලට විරුද්ධව වාමාංශික දේශපාලන බලවේගයක් බවට පත්වීම. මේ ඝාතන සියල්ලටම කුමන පක්ෂයකින් නියෝජනය කළත් කුමන මතයක් දැරුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අයිතිය වෙනීමෙන් පෙනී සිටපු නිසා සිද්ධ වුණා කියන එක තමයි මම කියන්නේ. එනිසා මේ ඝාතනයේ කවුරු හරි අතින් වුණත් මේ දෙපාර්ශවයෙන්ම ලංකාවේ මිනිස්සු සහ ඉන්දියන් සාම හමුදාවේ සොල්දාදුවෝ ඝාතනය වුණා කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. මම දැක්කා පහුගිය සතියේ ඉන්දියන් අගමැතිතුමා නරේන්ද්‍ර මෝදි මැතිතුමා අපේ ගම භූමියට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් මරපු 29 දෙනාත් ඇතුළුව ඉන්දිය සෙබළුන් අනුස්මරණය කරා. අපේ මාධ්‍යයෙන් පෙන්වුවේ නැති වුණාට ඉන්දියාවේ මාධ්‍ය ඒකට විශාල ප්‍රසිද්ධියක් දීලා මුල් තැනක් දීලා තියෙනවා. ඒ නිසා මම කියනවා 86 ඉඳලා 90 වෙනකම් මැරිච්ච සියලුම ඉලක්කම කීයේ වුණත් ඒ නව නොදන්න රටක අය මැරුණා නෙවෙයි. ඒ මැරුණේ අපේ රටේ දරුවෝ වැඩිහිටියෝ කියන එක අපි අමතක කරන්න නරකයි. මම අද සභාගත කරනවා 2017 මැයි 30 වෙනිදා අනුර කුමාර දිසානායක මැතිතුමා කියනවා වීෂණ සමයේ ඝාතන සියල්ල පිළිබඳ සමාව ඉල්ලනවා කියලා BBC සංදේශයට ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් කළා. මම ඒක සභාගත කරනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියනවා 2017 නොවැම්බර් 22 දින මේ පාර්ලිමේන්තුවේදී 87-89 ඇති වුණේ සිවිල් යුද්ධයක් කියලා. සිවිල් යුද්ධයක් කියලා. එතුමා එදා මාවෝ සේතුන් උපුටා දක්වමින් කිව්වා යුද්ධය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවන බව, යුද්ධයකදී සිදු නොවිය යුතු දේ සිදුවන බවත්, තම පක්ෂය අතින්ද එවැනි දේ සිදුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවංක කනගාටුවක් හා වේදනාවක් ඇති බවත් එතුමා කිව්ව. මම ඒක සභාගත කරනවා. මේ දේවල් ගැන කම්පන හා කනගාටුව දැනටමත් පළ කරලා තියෙනවා කියලත් එතුමා 2024 අගෝස්තු 9 වෙනි දින ඩේලි මිරර් සහ ලංකාදීප පුවත්පත්වලට කියනවා. මම ඒව සභාගත කරනවා. මේ ප්‍රකාශ අති විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි. මම කියනවා සිවිල් යුද්ධයක් මැඩ පැවැත්වීමේ නෛතික බලය රජයට තියෙනවා. නෛතික බලය රජයට තියෙනවා. යුද්ධය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවන නිසාම මේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව අදහසක් මං හිතනවා ඔය පැත්තේ ඉන්න අයටත් මේ පැත්තේ ඉන්න සියලු දෙනාටමත් ඇති කියලා මං විශ්වාස කරනවා. ඔබගොල්ලෝ දන්නවා, අමතක කරන්න එපා, මේ යුද්ධය සිද්ධ වුණේ එක පැත්තකින් තුවක්කු වලින් උණ්ඩ වලින් සිද්ධ වෙනකොට අනික් පැත්තෙන් කඩු කිනිසි සහ පටන් ගත්ත යුද්ධයක් තිබුණේ. ඒ නිසා මම කියනවා මේ සම්බන්ධයෙන් මේක අපිට වළක්වා ගන්නට අවස්ථා කීපයක් තිබුණා. මේ සිද්ධිය වළක්වා ගන්නට අවස්ථා පහක් තිබුණා. අපි මැද ඉඳලා කතා කරන්න ඕනේ කියන්නේ මම ඒ නිසා. මම මුලින්ම පළවෙනි අවස්ථාවේ හැටියට කියනවා, JR ජයවර්ධන ජනාධිපතිතුමා කියනවා මාලිංග හර්මන් ගුණරත්න කියන දකුණේ වැවිලිකරුවා හරහා සාකච්ඡාවකට ජනතා විමුක්ති පෙරමුණ 1988 මාර්තු ආරාධනා කරනවා. මම හර්මන් ගුණරත්න මහතා යවපු ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර මැතිතුමාට යවපු ලිපිය මම සභාගත කරනවා. ඒක ඒ පොත තියෙනවා කටිඹුලේ රැඳුණු රටක් හා සාමයේ වන්දිය කියන පොතේ. එය 111 සහ 113 පිටුවේ තියෙනවා. මේ වෙනකොට 100ක්වත් මැරිලා හිටියේ නැහැ. එදා ඒ ආරාධනාව පිළිගත්තා නම් 100කින් මැරිලා නවත්තන්න තිබුණා. ඊළඟට ආයි තියෙනවා හර්මන් ගුණරත්න ලියනවා කටිඹුලේ රැඳුණු රටක් කියන පොතේ 93 සිට 119 දක්වා තියෙනවා. ඒ වෙනකොට තිබ්බ தத்துவය ගැන සඳහන් කරලා. ඒ නිසා මම හිතනවා එවැනි தத்துவයක් නැවත අත්නොවිය යුතුයි කියලා. ඊළඟ අවස්ථාව සමයි ශාන්ත බණ්ඩාර කියන ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව එතුමා විසින් නිදහස් කරගෙන ගිහිල්ලා පිටකොට්ටේ එතුමියගේ සහෝදරියට බාර දෙනවා. ශාන්ත බණ්ඩාර හර්මන් ගුණරත්නට ලියපු ලිපිය මම සභාගත කරනවා. මම මේ පොතම සභාගත කරනවා. ඒකේ මේ සියල්ලම තියෙන නිසා. ශාන්ත බණ්ඩාර නිදහස් කිරීමෙන් පස්සේ මොකද වුණේ? ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන ප්‍රමාණය 2 ගුණයකින් වැඩි කළා. ඒ වගේම රවි ජයවර්ධන විසින් ශාන්ත බණ්ඩාරට යවපු ලියුමේ මෙහෙම සඳහන් වෙනවා, ඔබව නිදහස් කළේ සාකච්ඡාව සඳහා මාර්ගයක් සොයා ගැනීමටයි. ඒ කාර්යයේ ඉටු නොවිය ඒ වෙනුවට ප්‍රචණ්ඩත්ව ක්‍රියා උත්සන්න වුණා. ඔබගේ පක්ෂයේ ඝාතන සිදු කිරීමේ අනුපාතය වැඩි කළා. එහි ප්‍රතිවරලයක් වශයෙන් ඔබ නිදහස් කර ගැනීම මගින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන් කිරීමට ඍජුව වගකිව යුත්තා වශයෙන් මා රජයේ අපකීර්තියට පත් වී
සිටිනවා.
දෙවැනි අවස්ථාවේ හැටියට මම දකිනවා ශ්‍රී ලංකා පොදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට සිරිමාව බණ්ඩාරනායක මැතිනිය පත් කරන්නට ගත්ත අවස්ථාව. ඒ වෙලේ ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දුන්නා නම් එක්සත් ජාතික පක්ෂය දිනන්නේ නැහැ. මම මැද ඉඳලා කතා කරමු කිව්වේ ඒකයි. එදත් ඔබට වළක්වා ගන්නට තිබුණා. ඊළඟට සුප්‍රකට 88 නොවැම්බර් 23 ජනතා විමුක්ති පෙරමුණේ පුවත්පත් නිවේදනය බලන්න කියලත් මම කියනවා. අවසන් කරනවා. හුදකලා ඝාතන රැල්ලක් බවට පත් වුණේ මෙන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මඳු සමය අවසන් වුණාට පස්සේ. මට කලින් කතා කරපු නියෝජ්‍ය ඇමතිතුමාට කියන්න ඕනේ පියානෝ ගැන කිව්වා. හැබැයි පියානෝ කියන ඔගොල්ලෝ ජනාධිපති ආර් ප්‍රේමදාස් මට විනාඩියක් දෙන්න
සංවිධායකතුමාට කතා කරන්න.
මහතා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති වල පත්තිර්භෝදි කියනවා. මම ඒක සභාගත කරනවා. අර්ථදායක විසඳුම් සඳහා ඕනෑම සාකච්ඡා සාකච්ඡාවකට මම සූදානම්. ඒ සඳහා අවශ්‍ය සෑම ආරක්ෂාවක්ම මම සලසා දෙනවා. හදිසි නීතිය ඉවත් කරලා අත්අඩංගුවේ හිටපු 1800ක් නිදහස් කරනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරලා සාකච්ඡාවට එන්න කියලා එදා ආරාධනා කරනවා. එදා නැවැත්තුවා නම් මේක එදත් නවත්ත ගන්න තිබුණා. ඒ වගේම සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා ඒකාබද්ධ ප්‍රකාශනයක් කරනවා. හර්ෂණ නානායක්කාර ඇමතිතුමා හිටියා නම් වාසුදේව නානායක්කාර ලොකු අපච්චිගෙන් අහගන්න තිබුණා ඒ තත්ත්වය මොකද්ද කියලා. ඒ වගේම ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමා විජේවීර මහත්මයාට ලිපියක් ලියනවා. විජේවීර මහත්මයා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මම කියනවා අවස්ථා පහක් මට කියන්න විදිහක් නැහැ. මම මේ කතාව සභාගත කරනවා. මේ අවස්ථා පහම මග හැරපු නිසා තමයි අද මේ තරම් ප්‍රමාණයක් ඝාතනය වෙලා අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. මම අහනවා මේ මැරුණ ප්‍රමාණය ආණ්ඩුවෙන් මැරුණද ජනතා විමුක්ති පෙරමුණෙන් මැරුණද? හැබැයි අද ඔබගේ රජය ඉන්දියාව අවසන් කරන විනාඩි දෙකක් දෙන්න. අද ඉන්දියාව සම්බන්ධයෙන් තියෙන ස්ථාවරය එදා තිබුණා නම් ඒ තත්ත්වය මඟහරවා ගන්න තිබුණා. ඒ වගේම ජන ජීවිතය අකර්මණ්‍ය කරමින් ආයුධ අතට ගනිමින් සිවිල් පුරවැසියන් ඝාතනය කරමින් ආරක්ෂක අංශවල අය ඝාතනය කරමින් හෙට මේ රටේ අරගලයක් ආවොතින් ආණ්ඩුව ඒ සිවිල් යුද්ධය මර්ධනය කරගන්නේ කුමන ආකාරයටද කියන එක මේ රටට ප්‍රකාශ කරන්න කියලාත් මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.